ශාසක ධර්මාචාර්ය පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම සාදු නාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරනවා නුගේගොඩ පදිංචි රොහාන් දේවප්‍රිය සේනාරත්න මහතා, ජානකී ප්‍රියන්ති සේනාරත්න මහත්මිය ඇතුළේ පින්වත් පිරිස. උන් බලාපොරොත්තු වෙනවා අනුර දර්ශන සේනාරත්න මහතා, MS සේනාරත්න පියා, T සේනාරත්න මව, ලයිනල් රාජරත්න මහතා, සෝමවති රාජරත්න මහත්මියට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම රට දය බෙඩිබෙන් දීපු දූ සියලු රණබිරුවන්ට, ඒ වගේම ආපතරෙන් බිය වූ සියලු ඥාතීන්ට, මිත්‍රාදීන්ට ඔවුන් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරුතර දේශකයන්න් වහන්සේට, පූජ්‍යපාද බොරලන්දේ වජ්‍රඥාන නායක ස්වාමීන් වහන්සේට සහ ඒ වගේම මහවැය සෝභිත නාහිම්පාණන් වහන්සේට ආශිර්වාද කරන්නටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. එසේනම් මේ සූදානම සිත කය වචන යන තිදුර සංවර කරගනිමින් මෙතැන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ධර්මදේශනාවේ දායකත්වය දරන පින්වත් පිරිසට ආරාධනා කරනවා. ලෝතුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේට මල් වට්ටිය පූජා කිරීමටත්, ඉන් අවසන ධර්මදේශනාවේ දායකත්වය දරන පින්වත් ධර්මදේශනාව සිදුකන් ලබන ගෞරවනීය ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කරන්නට හේවිසි කලාකරුවන් ශබ්ද පූජාව සිදු කරන මැදේ. සාදු සාදු සාදු. එසේ නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි පින්වතුන්, කවුරු සාදුනාදයක් පවත්වන්න? තවත් වතාවක් සාදුනාදයක් පවත්වන්න. ඒටත් වඩා වැඩි හඳින් තවත් සැරයක් සාදුනා දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛ තං, ධම්මස්සවන කාලෝ අයං පදන්තා, ධම්මස්සවන කාලෝ අයං පදන්තා, ධම්මස්සවන කාලෝ අයං පදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතං, අසතාචන සෝචේති සචේ භික්ඛූති උච්ච පුච්චති. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ඉතාමත්ම වටිනා සත්පුරුෂ ක්‍රියාවක් සිද්ධ කරන්නට. විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කරන්නට මුල්ුණේ සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළා මීට වර්ෂ දෙකකට ඉහතදී අපවත් වී වදාළා වූ අපගේ අතිගෞරවනීය දරණාගම කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම තමයි මේ පින්කමේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව. ඒ අපි බලාපොරොත්තු වෙන අරමුණ අපිට ඉෂ්ට කරගන්නටත්, ඒ වගේම මේ පින්කම සඳහා සහභාගී වූ ඔබ සියලු දෙනාට ස්වර්ග මොක් සම්පatti සාධනය කිරීම සඳහා හැම දිනම ඉතාමත්ම වුණායි මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි, අතීතයේ දිහා බලනකොට මේ ලෝක ධාතුවේ ඕනතරම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඇති. අපිත් මිනිස්යෝ වෙලා ඒ ශාසනවල ඕනතරම් ඉnte ඇති. ඒත් එකම ශාසනයක්වත් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඇසුරු නොකළ නිසා අපි සෑම දිනාම තාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසරේ ඒ මේ අත දුවන සැරිසර නැත්තු වෙලා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා ඒ මේ අත දුවන සැරිසරන මේ සසරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ, පණවන්ට පුළුවන් කමකුත් නැහැ කියලා. ඒ තරම් අති දීර්ඝ සංසාරෙක අපි හැම දිනෙකම ජීවිතයකට සැප සතුට දෙක හොයමින් ජීවිතයකට සැනසෙල්ලක් රැකවරණයක් හොයමින් අති දීර්ඝ ගමනක් එන ඇත්තෝ. ඒසහ විශාල දීර්ඝ ගමනක් ආවත් සසර පුරාවටම ජීවිතයට සැපසැනසෙල්ල දෙක හෙව්වත් තාම අපේ ජීවිතවලට ළඟා කරගන්න බැරි වෙච්ච එකම දේ ජීවිතයට සැප සතුට දෙක. ඒකට හේතුවක් තියෙයි. අපි ජීවිතයෙන් දුක අයින් කරන්න හැදුවට, සැප සතුට දෙක ළඟා කරගන්න හැදුවට ඇත්තටම දුක අයින් වෙන්නේ කොහොමද? අයින් කරන්නේ කොහොමද? සැප සතුට දෙක ජීවිතයකට ලැබෙන්නේ කොහොමද කියලා හොයලා බලලා නෙමෙයි පිමුතුනි අපි ඒ සඳහා උත්සාහවත් වෙන්නේ. ඒකටත් හේතුවක් තියෙයි. ඒ තමයි බුද්ධාදී උත්තමයන් වහන්සේලා මේ සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය නාසපු නිසා. ඒ සද්ධර්මය තුල තමයි ජීවිතයකට එළඹෙන දුක සහේතුක අයින් කරන්නේ, ජීවිතයකට සැප සතුට දෙක ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාවත් පෙන්වලා දෙන්නේ. ඉතින් අද දවසේදී ඉතාමත් වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මතක් කරන්නේ මේ දීර්ඝ සංසාර ගමන නිමා කරගන්න අවශ්‍ය වෙන ප්‍රඥාව පහළ වෙන ධර්මයෙන් බිඳක් මම මේ පිඟුතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක මතක් කරන්ට ඕනේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා අති දීර්ඝ සංසාර ගමනක යන අපි මේ සංසාර ගමන එන කාලෙදී මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා නම් ඒ බොහොම කෙටි කාලයක්. අපි හැම කෙනෙක්ම බොහෝ වැඩි පුරාත්ම භාවයන් ලබාගෙන තියෙන සතර අපායයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාමාන්‍ය ලෝකයට සතර අපාය කියන්නේ ගෙදර වගේ කියලා. අපි ගෙදරින් බැහැලා එළියට ගමනක් ගියොත් හරි හදිස්සි අපිට ඉක්මනට ගෙදෙට්ට එන්න. ඒ වගේ පෙර පිනකට කුසලයකට දෙවියෙක් හරි මිනිස්සෙක් හරි වුණොත් හරි හදිස්සීලුව ආපහු සතර පායට යන්න. ඉතින් මෙබඳු පැවැත්මක් සසර තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ සසර එන ගමනේදී මේ සත්‍ය දුගතිගාම වෙනකොට නිරේ වැටුණු සත්‍යෝ පපි අග්ගගහ මෙන්න මෙහෙම කිය කියා අඬනවලු. සෝහං ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුං. සෝහං ඊතෝ ගන්්වා ඒ මම මෙතනින් ගිහිල්ලා යෝනින් ලද්දාන මානුසින් මනුස්ස ආත්ම භාවයක් ලැබුවොත් වදඤ්ඤෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්නවා. සීල සම්පන්නෝ හැමදාම මම සිල්වත් වෙනවා. කාහාමි කුසලම් බහුම් බොහෝ කොට කුසල් කරනවා. නිරේ පැහැෙන සත්වයෝ විලාප දෙදී අඬනවලු. මම මේ නිරේ විඳින වේදනාව වලින් මිදිලා මනුස්ස ආත්ම භාවයක් ලැබුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නවා, බොහෝම සිල්වත් වෙනවා, හැමදාම දන් දෙනවා කියලා. මේ අපි හැම දිනමත් ඔය වගේ අනන්ත අපරිමාණවත් විලාප දීලා ඇති. ඒත් පින්වතුනි සසර ස්වභාවය අවිද්‍යාවෙන් වැහුණාම භවයෙන් වැහුණාම ඒක පේන්නේ නැහැ. නොපෙනෙන නිසා මනුස්ස ආත්ම භාවයක් ලැබුවත් බුද්ධෝත්පාද කාලයක් ලැබුවත් ඒකේ වටිනාකම තේරුම්ගෙන අප්‍රමාදී වෙන්න අපේ හිත නැමෙන්නේ. ඉතින් මම මේක මතක් කරන්නේ මේ බුද්ධෝත්පාද කාලේ ලැබුණු වෙලාවේදී, මනුස්ස ජීවිතයේ ලැබුණු වෙලාවේදී, සද්ධර්මයේ ලැබුණු වෙලාවේදී, කියන්නේ ක්ෂණ සම්පත්තිය හම්බුණු වෙලාවේදී අපි බුද්ධිමත් වුණොත් අපිට මේ සසර දුක අවසන් කරගන්න පුළුවනි. සසර දුක අවසන් කරන සද්ධර්මයේ අවබෝධයට අපේ හිත නැමෙන්නේ පින්වතුනි අපි ඉන්න තැන ටිකක් හරි තේරුණොත් විතරයි. අපි ඉන්නේ ඊටාම සුවදායක, ඊටාම සුබදායක වටපිටාවක නෙවෙයි කියන කාරණාව තේරුණොත්, තුනුරුවන්ගේ පිහිට සරණ හැර, ධර්මයේ පිහිට සරණ හැර වෙන පිහිටක් සරණක් නැහැ කියන එක තේරුනොත් විතරයි පින්වතුනි අපි මේ සද්ධර්මය හොඳට කන් යොමු කරලා අහන්නේ. අහගත්තු ධර්මයට අනුව ප්‍රතිපත්තිය හැසිරෙන්නේ. එහෙම නැතිනම් අපිට ඒ ධර්මයේ ලොකු අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔහි ජීවත් වෙන විදිහට ජීවිතේ ජීවත් කරනවා මිසක ධර්මයට වඩාත් හිත නතු කරන්නේ. ඒ නිසා මම මේ ටිකත් මතක් කරනවා. හොඳට හිතලා බලන්න. ඉඳගෙන ඉන්න පින්වතුන්ට සමහර විට ඔඩොක්කුවේ තියෙන දුරකථනය බෑග් එක අත් දෙක වෙන්න පුළුවන්. හිටගෙන හරි නිදාගෙන හරි ඉන්න මේ පින්වතුන්ට තමන් ළඟ මොනවා මොනවා හරි තියෙන බඩු මුට්ටු ටික පෙනේ. ඒත් ඕගොල්ලෝ ඉඳගෙන ඉන්න ওই ඉරියව්වේ හිටගෙන ඉන්න ওই ඉරියව්වේ ඇවිදින්මින් ඉන්න ওই ඉරියව්වේ ඕගොල්ලෝ සන්තකව තව යමක් තියෙයි. ඒක ඕගොල්ලන්ට පේන්නේ නැහැ. මොකද්ද කියලා මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේ ටික මතක් කරන්නේ මේ ටික ඕගොල්ලෝ දැක්කොත් දැන් ඕගොල්ලෝ ගාව තියෙනවා. නමුත් ඕගොල්ලන්ට පේන්නේ නැති හින්දායි ඕගොල්ලන්ට ධර්මයේ අවශ්‍යතාවය නැත්තේ. ඕගොල්ලෝ ළඟ තියෙන ඉඳගෙන ඉන්න ඕගොල්ලෝ ළඟ හිටගෙන ඉන්න ඕගොල්ලෝ ළඟ ඇවිදින මේ පින්වතුන් ළඟ ඕගොල්ලන්ට නොපෙනෙන නමුත් සැබෑවටම ඇති වටපිටාවක් තියෙයි. ඒ ටික මම පොඩ්ඩක් මතක් කරන්නම්. නුවණක් තියෙනවා නම් මතක් කරනකොට ඒක දැක්කොත් ඇත්තටම තේරෙයි. අනේ අපේ ජීවිතයේ මෙබඳු නේද? මෙබඳු ජීවිතයේ මිදෙන්න තුනුරුවන්ගේ පිහිට සරණ හැර වෙන පිහිටක් සරණක් නැහැ නේද කියන එක තේරෙයි. ඉඳගෙන ඉන්න හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඔබ ගාව තියෙන ඒත් ඔබට නොපෙනෙන දේ මොකක්ද? ඒ තමයි අද මේ මොහොත වෙනකොට මේ රටේ මේ ලෝකේ රෝහල් වල ඉඳලා ගෙවල් දොරවල් වල යම් තාක් රෝගී වෙච්ච ගිලන් වෙච්ච තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටිලා නැගිටින්නවත් බැරි රෝගීන් ඉන්නව නම් ලෙඩ රෝග වල යම් තාක් ප්‍රභේද තියෙනං ඒ ඕනම ලෙඩ රෝගයක් හැදෙන්න පුළුවන්කම ඔබ ගාව තියාගෙන ඔබ මේ ඉඳගෙන ඉන්නේ. පිළිකාවක් වෙන්න පුළුවන්, අංශභාගයක් වෙන්න පුළුවන්, ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන් හේතුව ඉඳගෙන හෝ හිටගෙන හෝ නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඔබ ළඟ තියාගෙන ඔබ ওই ඉරියව්ව පවත්තන්නේ ඔබට පේන්නේ නැහැ. ඒ වගේමයි මේ රටේ වෙන්න පුළුවන්, මේ ලෝකෙ වෙන්න පුළුවන් යම්තාක් මරණ ගෙවල් මල ගෙවල් ඇති අද 100ක් 1000ක් කියලා කියන්න බැරි තරම් ඇති. ඒ මැරිච්ච අය ගත්තාම එක එක ක්‍රමවලට මැරිලා ඇති. විවිධ හේතුන්ගේ මැරිලා ඇති. ඒ විවිධ හේතුන්ගේ මැරෙන්න පුළුවන් හැම හේතුවක්ම තමන් ළඟ තියාගෙනයි හැම කෙනෙක්ම මේ ඉඳගෙන හෝ නිදාගෙන හෝ ඇවිදින්මින් ඉන්නේ. ඒ වගේම මේ රටේ වේවා මේ ලෝකේ වේවා යම් තාක් ජරා ජීර්ණ වූ ස්වභාවයට පත් වෙච්ච වෘද්ධ ස්වභාවයට පත් වෙච්ච තමන්ගේ අතපයවත් තමන්ට වළංගු නැති යම් තාක් පිරිසිඳීද ඒ ඕනම ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙන්න පුළුවන් හේතුව තමන් ළඟ තියාගෙනයි මේ නිදාගන්නේ. ඒ හේතුව තමන් ළඟ තියාගෙන ඉඳගෙන ඉන්නේ. හතර ඉරියව්වෙන් කුමන ඉරියව්වක් පැවැත්වුවත් ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවයේ තුරුල් කරගෙන ඔබ ළඟ තියාගෙනයි ඔබ හැම කෙනෙක්ම ඉන්නේ. හැබදාම ඔබ ගාව තියෙන ඒත් ඔබට නොපෙනෙන ඔය ධර්මතාවය නිසායි ඔබ ධර්මයට ධර්මය අවබෝධ කරගන්න වීරියවන්ත නොවෙන්න උත්සාහවත් නොවෙන්නේ. උස් කඳු මුදුනක ගලන ජලය මොහොතක්වත් නොනැවති පහත් නිම්නය කරා යම්සේ වේගෙන් ගලාගෙන එයිද, ඒ වගේ එක මොහොතක්වත් නොනැවති ඔබේ ජීවිතය ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවයන් කරා වේගෙන් ගමන් කරමින් පවතින්නේ. යම්කිසි කෙනෙක් නුවණින් මෙන්න මේ ටික දැක්කොත් එබඳු ජරා ව්‍යාධි මරණ කරා ගලාගෙන යන ජීවිතයකට එකම පිහිට එකම පිළිසරණ තුන්රුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයයි කියන එක තේරෙනවා. ඒ වගේ මේ ධර්මයයි කියලා තේරුනොත් අන්න එයා සද්ධර්මය අවබෝධයට හිත නතු කරනවා. හොඳට කන් යොමු කරලා බණ අහනවා. සද්ධර්මය ලැබුණු මේ මොහොතේදී ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් මම මේ ටික මතක් කළේ අනන්ත අපරිමාණ දීර්ඝ සංසාරේන ගමනේදී අපේ ජීවිතෙන් අපිට අයින් කරගන්න බැරි වුණේ මේ ජරා මරණ දුකයි. නමුත් పూర్ව වාසනාවකට ජරා මරණ සංඛ්‍යාත ලෝකයට අජරාමර, අජර කියන්නේ ජරාවක් නැති, අමර කියන්නේ මරණයක් නැති, අජරාමර බව පිණිස ප්‍රතිපදාවක් වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙලා තියෙයි. ඉතින් මේ කාලෙදී අපි අප්‍රමාදී වුණොත්, බුද්ධිමත් වුණොත් අපිට මේ ජීවිතේදීම අපේ නිවීම අපේ මිදීම හදාගන්න පුළුවන් කියන එක මතක් කරමින් ඒ සඳහා ඔබට උපකාරී වෙන ප්‍රඥාව අවදි වෙන දහම් කොටසක් මම මෙතන ඉඳලා පෙන්වලා දෙනවා. මේ ටික ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි, අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ භික්ඛු වර්ගයට අයිති ගාථාවක්. මේ ගාථාවට පසුබිමක් තියෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බ්‍රාහ්මණෙක් හිටියා, පංචග්ගදායක බ්‍රාහ්මණ කියලා. මේ බ්‍රාහ්මණතුමාගේ සිරිතක් තිබුණා, කුඹුරු කරන්න ඉස්සෙල්ලා තමන් සතු කෙත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ කෙත් අස්වද්දන්න කලින් ඉස්සෙල්ලාම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඒ දානෙට කියනවා කෙත්තග්ග කියලා. කෙත පටන් ගන්න මුලින්ම විශාල දන්වටක් පවත්වලා දන් දීලා ඉවරලා තමයි කුඹුරු නියරවල් සැහැලා හාල පෝරු ගල්ල මඩුවල කුඹුරු සුද්ධ කරන්නේ. මෙන්න මේ බමුණ එක්තරා කන්නකදී මේ වගේ කුඹුරු සුද්ධ කරන්න ඉස්සෙල්ලා කෙත්තග්ග කියන දානේ දුන්නා. දීලා කුඹුරු කළා. කුඹුරු පැහුනට පස්සේ ගොයන් ටික කපලා ඉස්සෙල්ලාම කමතට ගේන ගොයන් ටික අරගෙන ඒක සුද්ධ පවිත්‍ර කළා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඒකට කියනවා බලග්ග කියලා. ඒ දානේ නම් කරනවා බලග්ග කියලා. කමතට ගෙනල්ලා කොළ මඩිනකොට, කොළ පාගනකොට, කොළ පාගලා ඉස්සෙල්ලාම කොළ පාගපු වීටික අරගෙන ඒකෙනුත් ශ්‍රමණ බ්‍රාහ්මණයට, දුගී මගී යාචකයන්ට දානයක් දෙනවා. ඒකට කියනවා බලග්ග බණ්ඩග්ග දානය කියලා. ඊට පස්සේ වී ටික ඔක්කොම සුද්ධ කළා කලවලට දානකොට අටුවට දානකොට අටුවට දාන්න ගෙනියන වී ගොඩෙන් ඉස්සෙල්ලාම වී ටික අරගෙන දාන් දෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයට දුගී මගේ යාචකයන්ට. ඒකට කියන කුම්බග්ග කියලා. අටුවේ තියෙන වී ටික අරගෙන පරිභෝජනෙට ගන්න හදද්දි ඉස්සෙල්ලාම ටික අරගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයට දුගී මගේ යාචකයන්ට දන් දෙනවා. ඒකට කියනවා පාතග්ග කියලා. මෙන්න මේ වගේ හැම කන් එකම කුඹුරු කරන්න ගියාම මෙන්න මේ පස් ආකාරයකින් දානි දෙන නිසා පංචග්ග බ්‍රාහ්මණ කියලා නමක් හැදුනා. අග්‍ර වූ දාන පහක් දෙන නිසා. ඉතින් එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බැලුවා අද කාටද පිහිට වෙන්න පුළුවන් පිහිට වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පංචග්ග බ්‍රාහ්මණයයි ඒ බැමිණියයි දෙන්න බොහොම හේතු සම්පත් තියෙන දෙන්නේ. දැකලා පංචග්ග බ්‍රාහ්මණතුමාගේ ගෙදෙට්ට පිණ්ඩපාතේ වැඩියා. ඒ වෙලාවේදී මේ පංචග්ග බ්‍රාහ්මණතුමා තමන්ගේ කුඹුරේ අර වගේම පස් වතාවක් අග්‍ර කොටස ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගී මගේ යාචකයන්ට දන් දීලා ඉවර වෙලා ගෙදර බත් උයාගෙන ඉස්සෙල්ලාම කණ්ඩ කෑම කණ්ඩ හදන වෙලාව. දැන් බැමිණි ආහාර පාන ඔක්කොම හදලා මේසෙට බෙදලා තියනවා. බමුණුතුමා මේසෙ ඉඳගෙන ආහාර ගන්ට ලෑස්ති වුණා. හැබැයි බමුණා දොර පැත්තට පිටිපස්ස හරවලා ගේ ඇතුළට මුහුණලා තමයි මේසෙ ඉඳගෙන ඉන්නේ. බැමිණිතුමිය පංචග්ග බ්‍රාහ්මණයට ඉස්සරහන් ගියේ ඇතුළේ ඉඳගෙන අඩුපාඩු බෙදනවා. ඒ බෙදන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. දැන් පංචග්ග බ්‍රාහ්මණයට පෙනෙන්නේ නැහැ. මොකද ගේ පැත්තට හැරිලා ඉන්න හින්දා බමුණ ඉන්න පැත්තට හැරිලා අඩුපාඩු බෙදන බැමිණිට පෙවුන දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා දැනගත්ත ගමම්ම බමුණ කෑම කන්නේ නැතුව ඒ දානි ටික භාග්‍යතුන් වහන්සේට බෙදනවා. ඒ වුණොත් මට ආපහු උයන්ඩ වෙනවා කියලා බැමිණි මොකද කරන්නේ? ඉක්මනට බමුණගේ පිටිපස්සට ඇවිල්ලා හිටගත්තා. දැරිවීමකින් බමුණ අනිත් පැත්ත හැරලා බැලුවත් බුදුරජාණන් වහන්සේව පේනින්නේ නැති විදිහට බුදුරජාණන් වහන්සේයි බමුණයි මැදින් හිටගත්ත බැමිණි. හිටගෙන ටිකක් වෙලා හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ කොයි වෙලේ හරි යයි කියලා දැන් කට ඇරලා යන්න කියලා කියන්නත් දැන් බමුණට තේරෙනවා. දැන් අඩුපාඩු බෙදනවා. හොරෙන් බලනවා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලාද කියලා බැමිණි. තාම ගිහිල්ලා නැහැ. බැරිම තැන කතා කරන්නත් බැමිණි අතින් සංඥා කළා කියනවා බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේත් හිස හොලවල නෑ මම යන්නේ නෑ කියලා ප්‍රකාශ කළා. මුළු තුන් ලෝකයක්ම වන්දනාමාන කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිස හොලවල යන්නේ නෑ කියලා ප්‍රකාශ කරපු එකට බැමිණිට හොඳටම හිනා ගියා. හිනා ගියාම බමුණ පිටිපස්ස හැරලා බැලුවා මොකද හිනා වෙන්නේ කියලා. බලනකොට දැක්ක බුදුරජාණන් වහන්සේ එක පාටම නැගිටලා තාවිසින් මහ විශාල අවඩක් කරන ලදි කියලා බැමිණිට දැනලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රමණවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ වඩින බව මම දැක්කේ නෑ දන්නේ නෑ. දන්නව නම් කීයටවත් මම ආහාර ගන්නෙ නෑ. මං දැන් මගේ ආහාරෙන් භාගයක්ම අරගෙන තියෙන්නේ. පිඟානේ එක භාගයක් තියෙයි. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ භික්ෂුන් වහන්සේලා වූ අපි හරියට පරදතූප ප්‍රේතයෝ වගේ පරදතූප ප්‍රේත ලෝකෙ ඉන්න ප්‍රේතයන්ට අනුන් දුන්නු දෙයකින් යැපෙනවා මිසක තමන්ට කිසිවක් කර කියා ගන්න බෑ. ඒ වගේ භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිට අනුන් දෙන දානේ මුලින් වේවා මැදින් වේවා අගින් වේවා දුන්නු දෙයක් පිළිගන්න වෙනවා. ඒ ඕනම දෙයක් කැපයි ඒ විදිහටයි අපි ජීවත් වෙන්නේ කියලා මතක් කළා. මතක් කළාම භාග්‍යතුන් වහන්සේට අර බමුණ අරගෙන ඉතුරු පිඟානේ ඉතුරු ආහාර අඩ පූජා කළා. භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. මේ බමුණට තථාගතයන් වහන්සේ කෙරෙහි හරි සද්ධාාවක් හරි පැහැදීමක් ඇති වුණා. දිව්‍ය බ්‍රහ්මියෝ පව වන්දනා කරන සම්මා සම්බුද්ධයයි කියන මේ ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මගේ වළඳලා ඉතුරු ඉඳුල් පංගුව පිළිගත්තා කියලා හරි ශ්‍රද්ධාවක් ඇති වුණා. ඇති වෙලා එතන ඉඳන්ම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ විදිහට අල්පේච්ච කමින් අනුන් දෙන දෙයින් යැපෙන ඔබ වහන්සේගේ ශාසනයේ භික්ෂුවට භික්ෂුවයි කියලා කියන්නේ කුමක් නිසාද? භික්ෂුවකට භික්ෂුවයි කියලා කියන්නේ ඇයි කුමක් නිසාද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා මේ බමුණ සහ බැමිණි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී බණ අහල මේ නාම රූප ධර්මයන් ගැන ටිකක් හොඳට හිතලා තියෙනවා. ඒ හින්දා ඒ අතීත ධර්ම සංඥාවම සිහිපත් කරමින් එතනින්ම ධර්මයේ අර්ථය පැහැදිලි කරන්න ඕනේ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මම ආිතං අසතාචන සෝචේති සචේ භික්ඛූති උච්චති. බමුණ සියලු ආකාරයෙන්ම මේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මමායනයක් නැද්ද? අසතාචන සෝචේති, ඒ නාම රූප දෙක නැති වෙන දවසට ශෝක, එයාට ශෝකය කියන එක උපදින්නේ නැහැ. යම්කිසි කෙනෙකුට මේ නාම රූප දෙකේ හැමතැනම මමායනයක් නැද්ද? එබඳු කෙනාට මේ නාම රූප දෙක නැති කල්ලි දුකක් ශෝකයක් උපදින්නේ නැහැ. අන්න එබඳු කෙනාට භික්ෂුවයි කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. භික්ෂුවයි කියලා කියන්නේ කාටද? යම් කිසි කෙනෙකුට මේ නාම රූප දෙකේ මම ආයනයක් නැත්තම්, මම ආයනය කියලා කියන්නේ මම කියලා හෝ මගේ කියලා අහංකාරයක් මමින්කාරයක් නැත්තම් ඒ නාම රූප දෙක වෙනස් වෙන දවසට, විපරිණාම වෙන දවසට එයාට කිසිම දුකක් එන්නේ නැහැ. අන්නේ නාම රූප දෙකේ මම ආයනය අයින් කළා, නාම රූප දෙක නැති වුණත් දුකක් නොවන තත්වයට හිත හදාගත්තද, මනස ගත්තද, අන්න එයාට භික්ෂුවයි කියනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළයි. අර්ථය පැහැදිලි කරනකොට ඒ පංචග්ග බ්‍රාහ්මණතුමත් එම බැමිණියත් අනාගාමි ඵලයට පත් වුණා. ඉතින් පින්වතුනි, මෙතනදී අපිටත් තියෙනවා ගුණාක් වටිනා පණිවිඩයක් කියලා දීලා මේකෙන්. තථාගතයන් වහන්සේක පෙන්වන්නේ සබ්බසෝ නාම රූපස්මින්. සබ්බසෝ නාම රූපස්මින්. මේ නාම රූප දෙකේ සියලු තැන්හි, සියලු කල්ලි මේ නාම රූප දෙකේ යස්ස නැත්ති මම ආිතං. යමෙකුට මම ආයෙන්නේ නැද්ද? සියලු තැන්හි කියලා කියන්නේ අපි සවිඥානික මේ කයේ මේ නාම රූප දෙකේ මමයි කියනවා. බාහිර සවිඥානික නාම රූප දෙකක් තියෙන තැනට මගේ දුව පුතා අම්මා තාත්තා කියනවා. එතකොට මේ ආධ්‍යාත්මික කයේ මමයි කියන තැනත් මගේ කියන තැනත් මේ හැම තැනකටම කෙනෙකුට මේ නාම රූප දෙකේ මම මගේ කියන හැඟීම නැද්ද? අන්න එයාට මේ නාම රූප දෙක නැති වෙනකොට දුකෙන්නේ නැහැ කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. අපි එතෙන්දී පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. මමයනේ නැතිවිය යුතු නාම රූප දෙක කියලා කිව්වේ තථාගතයන් වහන්සේ කොතෙන්ටද කියලා? ඖදාරික මට්ටමේ ඉඳලා ඉතාසියුම් තැන දක්වාම මේ ධර්මය ප්‍රභේද විදිහින් විස්තර කළ හැකි. එතකොට මම අපි කාටත් තේරෙන පෙනෙන මට්ටමට නාම රූප දෙක කෙටි කළා කැටි කළා විස්තර කළා පෙන්වන්න. එතනදී රූපය කියලා කියනකොට අපි හැම කෙනෙක්ම මමයි මමයි කියලා ඇසුරු කරන හිතන මේ ආධ්‍යාත්මික කය තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ කය කියන්නේ මව්පියන්ගේ ලේ ධාතුව නිසා හැදුණු කනබුන ආහාරයෙන් පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි මේ රූපේ කියලා. එතෙන්දී හොඳට තථාගතයන් වහන්සේ රූපේ නැත්තම් කය විස්තර කරනවා. කොටස් කළා ඉම මේව කායං යතහිතං යතහපනිහිතං ධාතුසෝපච්චවෙක්කති. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි නුවණින් මෙනෙහි කරනවා. හොඳට මේ රූපේ පෙන්වනවා. ඒකෙදි බාහිර කළු ගලක පස් පිටක තියෙන තද ස්වභාවයක් තියෙනං සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් තියෙනං එබඳු පඨවි ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක් මේ කයේ පෙන්වනවා තථාගතයන් වහන්සේ. කෙස් ලොම් නියදත් සම්මස් නහර කියලා තද රළු කර්කස ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක් තියෙනවා. ඒ 20 බාහිර කළු ගලක පස් පිටක තියෙන ස්වභාවයත් මේ කොටස් 20ත් සමානයි. ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා පිත්ත සෙම සරවලේ දහඩිය කියලා ගලන වැගිරෙන ස්වභාව 12. බාහිර ලිඳක වැවක පොකුණක තියෙන ස්වභාවයත් මේ ශරීරයේ තියෙන මේ ස්වභාවයත් එකම සමානයි. ඒකට කියනවා ආපෝ ධාතු කියලා. ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා දවන, තවන, දිරවන, පැසවන ස්වභාව 4ක්. බාහිර ගිනි ගොඩක සූර්ය රශ්මිය වගේ තැනක තියෙන තේජෝ ගතියත් ශරීරයේ තියෙන මේ තේජෝ ස්වභාවය සමානයි. ඊට පස්සේ මේ ශරීරයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන වායෝ කොටස් 6ක්. බාහිර ගස්වැල් වල තියෙන සොලවෙමින් හමන වායෝ ස්වභාවයත් මේ ශරීරයේ තියෙන වායෝ ස්වභාවය සමානයි. එතකොට මේ රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි. ඒ රූපය හැදෙන්නේ පින්වතුනි කන බොන බත් පාන් කෝපි මුංගට වගේ දෙකින්. මේ කන බොන ආහාරය නිසා මේ රූපය පවතිනවා. ඊට පස්සේ මේ රූපය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කියන හේතුයෙන් හටගත්ත චිත්තචෛසික ටික. අවිද්‍යාව කියන්නේ සත්වයෙක් හෝ පුද්ගලයෙක් නෙවෙයි. අවිද්‍යාව කියන්නේ ධර්මය, ධර්මතාවය. අවිද්‍යාව කියන ධර්මතාවය නිසායි කර්ම රැස් වුනේ, කර්ම සිද්ධ වුනේ. එතකොට මම කර්ම කරනවා, සත්වයෙක් කර්ම කරනවා, පුද්ගලයෙක් කර්ම කරනවා නෙමෙයි. අවිද්‍යා පච්චය සංකාර. අවිද්‍යාව හේතු වෙනවා කර්ම රැස් වෙන්න. ඒ කර්මයේ හේතු වෙනවා විඥාණයට. එතකොට ඒ විඥාණය, ඒ සිත පුද්ගලයෙක් හෝ සත්වයෙක් හෝ කෙනෙක් හෝ මම හෝ මගේ ආත්මය හෝ නෙවෙයි. සංකාරපච්චය විඥාන කියනකොට කර්ම, අවිද්‍යාව කියනක ධර්මතාවයක්, අවිද්‍යාව නැමැති ධර්මතාවයක් නිසායි කර්ම සකස් වුනේ. කර්මය, එතකොට කර්මය ධර්මතාවයක් වෙලා. කර්මය නිසායි, කර්මය නැමැති ධර්මතාවයක් නිසායි ප්‍රතිසන්දි විඥානයේ නැමැති සිත හටගන්නේ. එතකොට ඒ සිත විඥානන ලක්ෂණයක්, අරමුණු හිතන අරමුණු දැනගැනීමේ හැකියාවක් මිසක ඒක කෙනෙක් හෝ පුද්ගලයෙක් නෙමෙයි. මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික නිසායි අර කනබුන ආහාරයෙන් හැදුණු රූපය කුණු වෙන්නේ නරක් වෙන්නේ නැත්තේ. කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය නිසායි පෙර අවිද්‍යා කර්මයෙන් හටගත්ත චිත්තචෛසික ටික පවතින්නේ. කයේ පැවැත්මට චිත්තචෛසික ටික උපකාරයි, චිත්තචෛසිකයේ පැවැත්මට මේ රූපේ උපකාරයි. එතකොට චිත්තචෛසික ටික කියන්නේ රූප දකින්නවා, සද්ධාහනවා කියලා අරමුණු දැනගන්නා වූ ටික කෙරෙන්නේ සිත සහ සිතුවලින්. ඒකත් ධර්මතාවයක්. අරමුණු දැනගන්න සිහි කරන සිතට නවාතනක් දුනු රූපය සතර මහා ධාතු ආහාරෙන් හැදලා තියෙනවා. මෙන්න මේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයත්, සත්ව පුද්ගල නොවන අනාත්ම වූ චිත්තචෛසික ටික නාම ධර්ම ටිකත් නොදන්නාකම නිසා, නොදකිනකම නිසා මේ නාම රූප දෙක මමයි 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 කියලා හිතාගෙන ඉන්නවා අපි. ඔය විදිහටම කර්මානුරූපව පැමිණි චිත්තජයසික ටිකකුයි, ආහාර ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා ධාතු රූපෙකුයි කියන නාම රූප දෙකක් තමයි අපි බහැර කයේ දුව පුතා අම්මා තාත්තා කියලා හිතාගෙන ඉන්නේ. මේ නාම රූප දෙක සත්ව පුද්ගල නොවන ධර්මතාවයක් තියන්නේ කියන එක අවබෝධ කර නොගත්ත නිසා, අවබෝධ කර ගන්න උත්සාහවත් නොවුණු කම නිසා මේ නාම රූප දෙක මමයි මගේයි මගේ ආත්මයයි කියන හැඟීමක් අපි පවත්වනවා. ඒ වගේම මගේ දුව පුතා සහෝදරය සහෝදරිය කියලා හැඟීමක් පවත්වනවා. මේ විදිහට තියෙනකොට තියෙන දෝෂේ මොකද්ද? ඇත්තටම විපරිණාම වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපය හෝ පෙර අවිද්‍යා කර්ම කියන හේතුයෙන් හටගත් චිත්තචෛසික ටික කියන මේ ධර්මතා දෙක දෙපැත්තට වෙන දවසට අපිට තේරෙන්නේ මගේ දරුවා නැති වුණා, මගේ යාළුවා නැති වුණා, මගේ නෑදෑයා නැති වුණා කියලා. නැත්තම් මම මැරෙන්න යන්නේ කියලා එයා අඬනවා, විලාප දෙනවා, ශෝක කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බසෝ නාම රූපස්මින් යස්සනත්ති මමයිත. මේ නාම රූප දෙක පිරිසිඳ දැකලා මේ නාම රූප දෙක මම කියලා, මේ නාම රූප දෙක මගේ කියලා ගන්න හැඟීම යම්කිසි කෙනෙකුට නැති වුණාද, නැති කළාද, ඒ නාම රූප දෙක නැති දවසදී එයට දුක එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. දැන් මේ නාම රූප දෙක මම කියලා ගන්නකොට, මගේ දුව පුතා කියලා ගන්නකොට තියෙන දෝෂේ තමයි මේ නාම රූප දෙක වෙන් වෙන දවසට එයට දුක එනවා, ශෝකය කිරීම ඇති වෙනවා. එතකොට මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් රූපය කියන්නේ මොකක්ද? ඒ රූපය හැදිලා තියෙන්නේ කොහොමද? නාම ධර්ම කියන්නේ මොකක්ද? ඒ නාම ධර්ම හැදිලා තියෙන්නේ කොහොමද කියන එක හොඳට නුවණින් දකින මට්ටමට සිහිය නුවණ දියුණු වුණොත් මේ නාම රූප දෙක මම මම මගේ මමයි කියන මගේ ආත්මයයි කියන හැඟීම නැති වෙලා යනවා. මේ නාම රූප දෙක මගේ දුව පුතා අම්මා තාත්තා කියලා සත්පුද්ගල භාවයෙන් ගන්නකම නැති වෙලා යනවා. එදාට ආධ්‍යාත්මික වේවා බාහිර වේවා මේ නාමකය නිසා රූපකය රූපකය නිසා නාමකය දෙක ඔවුනුන්ට උපකාරීව පවතින එක වෙන් වෙන දවසට ඉබඳු කෙනාට ශෝකයක් දුකක් එන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනා කළ ධර්මය අහලා මේ නාම රූප කියන තැනක පවතින මෙන්න මෙහෙම ඇත්තක් නේද කියලා දකිනකොටම මේ නාම රූප දෙක මමයි කියලා තිබුණු හැඟීම ගෙවෙනවා. අන්න ඒ ස්වභාවයට පත් වුණා අර පංචග්ග බ්‍රාහ්මණයයි බැම්නිතුමා අනාගාමී වුණා. ඉතින් මෙතනදී මම මේ පින්වතුන්ට තව පොඩි කරුණ ටිකකුත් මතක් කරන්න තියෙයි. ඒ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හොඳට නුවණින් බලනකොට හරි එක පුදුම ලක්ෂණයක් වෙනෙනවා. ඒ තමයි අරිහත්ත්වයට පත්වෙන්න ආශ්‍රයක් ශේකර ගන්න අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න බොහෝ ධර්ම ඕන වෙලා තිබුණේ. බොහෝ ගැඹුරු දහම් කරුණු ඕන වෙලා තිබුණේ. ඉතාමත් කෙටි අනුශාසනාවකින් පවා ධර්මය සාක්ෂාත් කරගෙන තියෙයි. අද එහෙම නැහැ. මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද කියලා දිතෙන්නේ. මේකට එකම එක කෙටි හේතුවයි තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී චූටි දහම් කරුණක් ශ්‍රවණය කළත් ඒ ධර්මයෙන් පෙන්නපු අර්ථය බලාගෙන හරි ඉක්මනට දක්ෂ වෙනවා. හරි ඉක්මනට වචනීය අර්ථය ගන්නවා. අද දවසේදී කොච්චර බණ ඇහුවත් ඒ බණ අහලා මේ බණ ටිකෙන් කිව්වේ මෙන්න මේ අර්ථය නේද කියලා අර්ථ කුසල වෙන්නේ නැහැ. අර්ථය ගන්නෙ නැහැ. ධර්මයෙන් පෙන්නන අර්ථය ගත්තොත් දැක්කොත් තමයි ඒ අර්ථය බලාගෙනයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙන්නේ. කොච්චර බණ ඇහුවත් ධර්මයේ ශ්‍රවණය කළත් ඒ ධර්මයෙන් පෙන්වන අර්ථය ගත්තේ නැත්තම් ධර්මයෙන් පෙන්වන අර්ථයේ පිහිටියේ නැත්තම් තමන්ව පිහිටුවා නොගත්තොත් ප්‍රතිපදාව එන්නේ නැහැ. එකෙන් උදාහරණයක් අපි ගත්තොත් ඕගලන්ට කොතනකදී හරි අහන්න ලැබෙනවා මේ මමයි කියලා කියන තැනක පුද්ගලයා කියලා කියන තැනක තියෙන්නේ නාම රූපය කියලා ධර්මතා දෙකක්. එතන රූපය කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි. දැකීමෙන් කෙරෙන්නේ චිත්තචෛසික ටිකකින්. ඒ ටික අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ හිතයි කයයි කියන දෙකම ඔවුන්ට උපකාරීව පවතින ධර්මතාවයක් තියෙන්නේ කියලා අහන්න ලැබුණා කියන්නකො. දැන් අද ඕගලන්ට අහන්න ලැබෙනවා. මේ ටික ඇහුවට ওই ටික අහලා පැත්තකින් තිබා ඇහුවා විතරයි ඕගොල්ලෝ. එච්චරමයි. ගෙදර ගිහිල්ලත් වෙනද විදිහටම දරුවෝ ගැන නෑදෑයෝ ගැන දෙමව්පියෝ ගැන අසල්වැසියෝ ගැන යාළු මිත්‍රයෝ ගැන තොරතෝංචියක් නැතුව පුද්ගල භාවයෙන් හිත වැඩ කරනවා. අර අහපු ටික එච්චරමයි. හිත වැඩ කරනවා. තමන්ට තේරෙනවා තමන්ගේ හිතේ දුක ගෙවිලා නැහැ. කෙලෙස් ගෙවිලා නැහැ. මේ ජරා මරණ දුක එහෙමමමයි. සත්ව පුද්ගල භාවයේ දුක එහෙමමමයි. බණ ඇහුවට දුක ගෙවිලා නැහැ. ඊට පස්සේ තමන්ට තේරෙනවා ඒ අහපු බණ වැඩක් නැහැ. ඊට පස්සේ ඒ තමන්ගේ දුක ගෙවිලා නැහනේ. තව කෙනෙක් ගාවට තව තැනකට තව ස්ථානකට යනවා බණ අහන්න. ගියාම එතන ගියාම කියලා දෙනවා මේ හැම තැනකින්ම ඕගලන්ට බණ අහන්න කියලා ලැබුණොත් ඔගොල්ලෝ දන්නේ නැහැ. ඔගලන්ට හිතන්නේ දේශනා 100ක් ශ්‍රවණය කළා කියලා. දේශනා 1000ක් විතර අහන්න ඇති කියලා. ඒ කොයි දේශනාවකනොත් ඔගලන්ට හම්බෙන්නේ එකම එක පණිවිඩයයි. මේ විපාක නාම රූප දෙක සත්‍යෙක් පුද්ගලයක් නොවන ශුන්්‍යතාවයක් තියෙන්නේ කියන පණිවිඩය. ඔන්න තව තැනකට බණ අහන්න ගියාම එතන ස්වාමීන් වහන්සේ නමක් වේවා ගිහි පින්වතුන් වේවා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙන්නේ. ඒ ස්කන්ධ පංචකයේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා දෙනවා. ඔන්න ඒකත් අහගත්තා. අහගෙන ඇවිල්ලා වෙනද විදිහටම ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා. බිරින්ද ගැන ස්වාමියා ගැන දරුවෝ ගැන අසල්වැසියෝ ගැන ඥාතීන් හිතේසින් ගැන පුද්ගල භාවය ගැන හිත හිතා වැඩ කටයුතු කරනවා. දැන් ශේෂයක දුක ගෙවිලා නැහැ. ඔන්න එතන බණ ටිකක් ඇහුවට තමන්ගේ දුක ගෙවිලා නැහැ. ඒ කියන්නේ ඒ බණ ටිකක් හරි නැහැ. තව තැනකට බණ අහන්න යනවා. එතකොට කියනවා චිත්ත චෛසික රූප කියලා ධර්මතා තුනක් තියෙන්නේ කියලා උගන්වනවා, ඉගෙන ගන්නවා. ඔන්න ඒ ඉගෙනගෙන හොඳට ඒ ඉගෙනුවගත් එකත් පැත්තකින් තියලා වෙනද විදිහටම ගෙවල් ගෙදර ඇවිල්ලා දුව පුතා දරුව මල්ලව ගැන හිත හිත කතා කර කර වැඩ කටයුතු කරනවා. ඉතින් දැන් බණ අහනවා ඇහුවට තමන්ගේ ජීවිතයේ දුක ගෙවෙන්නේ. එතකොට හිතනවා ඒ බණ හරි නැති හින්දා ඒක වැරදි. තවත් හොඳට ගැඹුරින් විස්තර කරන හොඳට පෙන්නන තමන්ගේ හිතේ දුක නැති වෙන විදිහට නිවන් දකින්නක පෙන්නන තැනක් තියෙනවද කියලා හොයනවා. එතෙන්ට ගියහම පෙන්වුවේ නාම රූප කියලා දෙකක්. ඒ දුක ගෙවෙන්නේ. මේකට වඩා හොඳට ගැඹුරින් තමන්ගේ හිතේ දුක ගෙවෙන්න නිවන අවබෝධ කරගන්න පුළුවන් බණ පෙන්නන තැනක් ධර්මයේ පෙන්න තැනක් තියනෝද කියලා ගියාම ස්කන්ධ පංචකය ගැන ඉගෙනනවා. ඉගෙනගෙන ආවට තමන් වෙනද විදිහටමයි ඉන්නේ. එතන තමන්ගේ දුක ගෙවුන්නේ නැහැ. පුද්ගල භාවය එහෙමයි. ඊටත් වඩා ගැඹුරින් උගන්වන නිවන පෙනෙන විදිහට බණ උගන්වන තැනක් තියනෝද කියලා හොයනවා. ආයෙත් තැනකට ගියාම එතන උගන්වන මොකද චිත්ත චෛසික රූප කියලා ධර්මතාවයක් තියෙන. ඒක ඉගෙනගෙන ආවත් වෙනද විදියට පුද්ගල භාවය පවත්වන තමන්ගේ දුක ගෙවෙන්නේ නැහැ. දැන් මේ විදියට කොච්චරනම් බණ අහන්න ඇති ඒ දුක ගෙවෙන්නේ නැහැ. එතකොට හිතෙන්නේ ඒ බණ කියන කෙනා හෝ වැරදි. ඒ තැන කරන ඒ දේශනාව අඩුපාඩුයි. වැරදි. ඒ හින්දානේ අපේ හිතේ දුක ගෙවුන්නේ නැත්තේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඔය ඕගොල්ලන්ට පෙන්වන පුද්ගලයෙක් සත්වයෙක් කියලා කියන තැන විපාක නාම රූප දෙකක් තියෙන්නේ. සත්‍ය පුද්ගලයේ කියන තැනක තියෙන්නේ නාම රූප දෙකක් නේද කියලා පෙන්වනම් හොඳටම ඇති. ගොඩක් ඕනේ මං ඔය අද මේ පෙන්නපු ටිකක් ඇති බුදුරජාණන් වහන්සේ කාලේ කෙලින්ම අරිහත්ත්වයටපත් වෙනවා. රූපේ සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදුනේ කියලා පෙන්වනම් ඒ හොඳටම ප්‍රමාණවත් බුදුරජාණන් වහන්සේ කාලේදී. වචනේ අර්ථයට අග්ගල ගන්නවා. අද අපි වචනේ අර්ථය ගන්නෑ. වචන ටිකක් පිටිපස්සේ හඹාගෙන යනවා අර්ථය හොයන්නේ. රූපේ සතර මහා ධාතුයි කියලා කිව්වේ මොකක්ද? ඒ කියන්නේ රූපය අනාත්මයි කියන එක නේද? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයි කියලා කිව්වා. දේශනා කළා. ඒකෙන් මතක් කළේ රූපේ සත්වය නොවූ පුද්ගල නොවූ ආත්මයක් නොවූ ස්වභාවයක්. රූපය කියන්නේ අනාත්මයි කියන එක නේද කියලා ටග්ගල අර්ථ ගත්තා. අනාත්මයි කියලා කියන්නේ ආත්ම විදිහට මට රූපෙ දිහා බලාගෙන හිතන්න එපා කියන එක නේද කිව්වේ කියලා තමන්ගේ පැත්තත් බැලුවා. පැත්තකට වෙලා ඉඳගෙන දරුවා කියලා හිතනකොට ආයේ රූපේ කෙනෙක් කියලා හිතන එක වැරදි. ටග්ගල වලක්වල සතිපට්ඨාන නෑ රූපේ සතර මහා ධාතුයි කියලා පෙන්නනවා. යාළුවෙක් කියලා හිතනකොටම කෙනෙක් කියලා හිතන එක වැරදි. මොකද රූපේ සතර මහා ධාතුයි කිව්වේ රූප සත්‍ය පුද්ගලයෙක් නොවන අනාත්මයි කියන උත්තරේ නේද කිව්වේ කියලා ටග්ගල නුවණින් අර්ථය ගත්තා. රූපේ අනාත්මයි කියලා කිව්වේ ආත්ම විදියට කෙනෙක් කියලා ඒ රූපයට හිතන්න දෙන්න එපා. කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතන බලන එක වැරදි. ඒක නවත්තන්න කියන එක නේද මේ කිව්වේ කියලා තමන්ට ප්‍රතිපදාව දක්වාම චූටි වචනේ රූපේ සතර මහා ධාතුයි කියන වචන විතර යහුනේ. ප්‍රතිපදාව දක්වාම නුවණින් එයා අර්ථය මෙනෙහි කළා ගිහිල්ලා. රූපේ සතර මහා ධාතුයි කියන එකෙන් කිව්වේ රූපේ අනාත්මයි කියන එක නේද කියලා ටග්ගල තමන්වම අහලා නිකන් හිටියේ නෑ. අර්ථේ පිටියා. අනාත්මයි කියලා කියන්නේ ඒ රූපයට ආත්ම විදිහට හිතන එක වැරදි කියලා කිව්වා නේද? කෙනෙක් පුද්ගලෙක් සත්වයෙක් කියලා හිතන එක වැරදි කියලා කිව්වා නේද? ෂණිකව උත්තරේ ගත්තා. එදා ඉඳන්ම එයා ගෙදර දොරේ හැම වෙලාවෙම භාවනා කරනවා. මොකද්ද? පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම නෑ ඒ රූපය පුද්ගලයෙක් නෙමෙයි සතර මහා ධාතුයි. සතර මහා ධාතුයි කියලා පෙන්වන පුද්ගල භාවයට හිතින් කීං කිරින් කරන්න දෙන්නේ ඒ රූපය මුල් කරගෙන. දරුවා කියලා හිත සිහි කරනකොටම අර සතර මහා ධාතුයි කියලා බණපදයේ අහලා වෙනදට අපි කරන්නේ සතර මහා ධාතුයි කියලා පන්සලේ ඉඳලා ඇවිල්ලා බණ අහගත්තා. පැත්තකට ගිහිල්ලා ඒක තියලා හොඳට දරුවා ගැන හිත හිත දරුවගේ හොඳ ගැන හිත හිත නරක ගැන හිත හිත අල්ලපු ගෙදර අය ගැන මිනිස්සු ගැන ගෑනු ගැන හිත හිත පුද්ගල භාවයෙන් කටයුතු කරනවා. අපිට නුවණක් නැහැ රූපයේ සතර මහා ධාතු කිව්වේ අනාත්මයි කියන එක. අනාත්මයි කියන එකෙන් කිව්වේ ආත්ම විදියට හිතන් දෙපා කියන එක නේද කියලා අර්ථය ගත්තේ නැහැ. මම සත්වයෙක් පුද්ගලයෙක් කියලා හිතන තාක් සත්ව පුද්ගල හැඟීම මට හිඳෙන්නේ නැහැ. රූපය සතර මහා ධාතුයි කිව්ව අනාත්ම ලක්ෂණයට මාව ලං වෙන්නේ නැහැ නේද කියලා තමන් වර්ථේ පිහිටුව ගන්න එදා දක්ෂයි අද දක්ෂ නැහැ. ගොඩාක් ගොඩාක් බණ නෙමෙයි අවශ්‍ය. කෙටි පදයක් වුණත් අර්ථය ගන්න දක්ෂ වෙන්න. එදා ගොඩාක් ගොඩාක් ගැඹුරු නුවණක් තියෙන හින්දා නෙමෙයි. ගොඩාක් ගොඩාක් ගැඹුරු ධම් ලැබුණ නිසා නෙමෙයි ඊතරහත් නිබෝධනේ. පොඩි වචනයක් අරගෙන ගොඩාක් තීක්ෂණව හිතපු නිසා තමන්ව තමන් අර්ථය පිහිටුවා ගන්න දක්ෂ වෙච්ච නිසා ඕගොල්ලෝ අද දක්ෂ නම් රූපයේ සතර මහා ධාතුයි කියන වචනේ ඇති ගොඩාක් ගැඹුරු දෙය නෙමෙයි යෝනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතර පද ගාතාවක් උනත් ඇති අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හොති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරුණා නම් ආශ්‍රයක්ෂය වෙනවා. ඕගොල්ලෝ සතර රූපය කියන්නේ සතර මහා ධාතුයි කියලා කොච්චර අහලා ඇද්ද? නාම රූප දෙකක් තියෙනේ කියලා කොච්චර අහලා ඇද්ද? අහලා තිබුණට ඕගොල්ලෝ කවදාවත් හිතුවද රූපය සතර මහා ධාතුයි කිව්වේ? නාම රූප දෙකක් තියෙනේ කියලා කිව්වේ මේ පෙනෙන පැත්තේ, නැත්තම් මේ රූපය අනාත්මයි කියන එක නේද මේ කිව්වේ? ස්කන්ධ ටික සත්ත්ව නො වූ පුද්ගල නො වූ අනාත්ම ධර්මයක් කියන එක නේද මේ කිව්වේ කියලා තමන්ව දෙවණියට නුවණින් අර්ථය පිහිටුවගෙන තියේද? නැහැ. රූපය අනාත්මයි නම් ඒකෙන් කිව්වේ ආත්ම විදිහට හිතන්න එපා. ආත්ම විදිහට හිතන එක වැරදියි කියලා. මම කෙනෙක් ගැන හිතනවා නම් මේ කෙනෙක් ගැන හිතන එක වැරදියි කියන එක නේද මේ කිව්වේ කියලා තමන් අර්ථය පිහිටුවගෙන තියේද? නැහැ. එහෙනම් මම කෙනෙක් ගැන හිතන්න හිත හදනකොටම කෙනා කියන එක අවලංගු වෙන විදිහට අනාත්මේ මතුවෙන විදිහට අරහගත බණපදී ඉතිරිපත් කළා තියේද? නැහැ. වෙනම භවනා කරන්නත් යනවා. බණත් බොහෝ අහනවා. ඒත් අපේ දුක ගෙවෙන්නේ. ඇයි දුක ගෙවෙන්නේ නැත්තේ? දුක ගෙවෙන විදිහට අපි ධර්මයේ අර්ථය අරගෙන ඊට ප්‍රතිපදාව හැසිරෙන්නේ. හොඳටම මතක තබා ගන්න, බුදුරජාණන් වහන්සේගේ කාලෙදී බණ පදයක් ඇහුණු ගමම්ම ශනිකවම තමන් අර්ථය පිහිටුවා ගන්නවා. සතර මහා ධාතුවේ කිව්වනම් ඒ කියන්නේ අනාත්මයි කියපු එක. අනාත්මයි කියන්නේ ආත්ම විදිහට හිතන්න එපා කියපු එක. අම්මා කියලා සිහි වෙනකොටම පුද්ගල භාවයෙන් සිතුවිලි වැල් යන්න දෙන්නේ අර අහගත බණපදයේ උදව් කරගෙන නෑ. ඒ රූපයේ සතර මහා ධාතු වෙන කියලා පෙන්නනවා. දරුවා කියලා හිතනකොටම නෑ, මම මේ රූපයේ දරුවා කියලා පුද්ගල භාවයකින් කෙනෙක් හැටියට හිතන තාක් පුද්ගල භාවයේ හිඳෙන්නේ නෑ. අනාත්මයට මම ලං වෙන්නේ නෑ නේද කියලා එයා දැක්කා. ඒ හින්දා දරුවා කියලා සිහි වෙනකොටම, පුද්ගල භාවයට සිහි වෙනකොටම මොකද කරන්නේ? කෙටි පණිවිඩය යහගත්තේ පන්සලට ගිය වෙලාවේ රූපය සතර මහා ධාතුයි කියන වචන විතරයි. ඒ කාලේ නම් එයා රහත් වෙලාම යන්නේ. මොකක් නිසාද? වෙනද විදියට දරුවා කියලා සිහි වෙනකොටම අරහගත බණ පදයේ උදව් වෙනවා, උදව් කරගන්නවා. නෑ, දරුවා කියන පුද්ගල භාවයෙන් ඇලීම් ගැටීම් දෙක ඇති වෙන පුද්ගල භාවයේ සංකල්පේ පවත්වා ගන්න බැරි වෙන්න උත්තරයක් නේද මේ ධර්මයේ කියලා පෙන්නවා. එතකොට මේ විදිහට පුද්ගල භාවයෙන් පුද්ගල භාවය පවත්වන්න බැරි වෙන්න අනාත්මය අවබෝධ කරගන්න දුන්නු යතුරු නේද මේ පටිවි ධාතු කියලා කිව්වේ. හොඳට මතක තියාගන්න, රූපේ සතර මහා ධාතුයි කිව්වේ නිවන යතුරු. ගොඩක් ඕනේ ඕගොල්ලෝ මෙහෙම ඉඳගෙන, මෙතන ඉඳගෙන බාහිර සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා තොරතුරුංචයක් නැතුව සත්ව පුද්ගල භාවයට හිතන්න පුළුවන් නම්, හිතන ඕගොල්ලන්ට හොඳ මිනිස්සුත් හම්බ වෙනව නම්, නරක මිනිස්සුත් හම්බ වෙනව නම්, හොඳ නරක දෙකටම නැති මධ්‍යස්ථ මිනිස්සුත් හම්බ වෙනව නම්, මෙන්න මේ මානසික මට්ටමට තමයි ලෝකේ කියලා කියන්නේ. ලෝකේ කියලා කියන්නේ ඔය ලෝකෙන් එතර වෙන, ලෝකෝත්තර වෙන යතුරු තමයි මේ සතර මහා ධාතුයි කියන වචනේ. රූපේ සතර මහා ගැඹුරු දේ නෙමෙයි, සරල දෙයක වුණත් අර්ථය ගන්න දක්ෂ වෙන්න. අර්ථය ගන්න දක්ෂ වෙන්න. අර්ථය නොගන්න කෙනාට සරලේ ඉඳලා අතිශය ගැඹුරයි කියන තැන දක්වා කිව්වත් යා නිවන් දකින ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. ප්‍රතිපදාව තියෙන්නේ බණ කියලා අහන වචන ටික මත නෙමෙයි, අහෙන වචනයෙන් තමන් ඇති කරගන්න අර්ථය මත. හොඳට මතක තබා ගන්න, නිවන් දකින ප්‍රතිපදාව තියෙන්නේ තමන් තුල ඇහෙන වචනයෙන් තමන් ගන්න අර්ථය මත. කිසි වෙලාවක කණෙන් අහලා සෝවං රහත්ත්වයේ අධිගමයක් ලබන්නේ නැහැ. මාර්ගය කියන එක කවදාවත් අහගන්න බෑ. එතකොට නුවණක් තියෙන කෙනෙකුට සතර මහා ධාතුයි කියන වචනේ ලෝකෝත්තර වීමට තියෙන යතුරු පන්සලට ගියා, සෙනසුනකට ගියා, ස්ථානකට ගියා. අනේ ගොඩාක් බණ දන්න චූටි හාමුදුරු නමක් හිටියේ. අපි ලොකු හාමුදුරුවෝ කියලා තිනෝ රූපයේ සතර මහා ධාතුයි කියලා, කන බොන ආහාරයෙන් හැදෙන්නේ කියලා, කොටස් වශයෙන් ගත්තාම කුණුප කොටස් 22ක් කියලා කියලා දුන්න ඔච්චරයි දන්නේ. ඒකෙදි කේස් මම නෙමෙයි, ලොම් මම නෙමෙයි, නිය මම නෙමෙයි කියලා කියලා දුන්නා. ඒක පුද්ගලයක් සත්වයක් නෙමෙයි කියලා කිව්වා. ඔච්චරයි වුණේ. නුවණක් තියෙන කෙනාට ශ්‍රණික මේ කිව්වේ අනාත්මයි කියන එක. ඒ කියන්නේ ආත්ම හිතන් දෙපා කියන එක. ඊට පස්සේ දරුවා කියලා සිහි කළ හිත පුද්ගල භාවයෙන් හිතන් හදනකොටම පුද්ගල භාවයට ඒ රූපය බලාගෙන පුද්ගල භාවයට හිතන තාක් පුද්ගල සංඥාව හිඳෙන්නේ නැහැ. එහෙම වෙනකොට පුද්ගලය ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දුක විඳින්න වෙනවා. පුද්ගල භාවය උපදවාගෙන පුද්ගල භාවයේ දුක් විඳින පැවැත්මට නේද ලෝකය කියලා කියන්නේ. එයා ලෝකයක් දන්නවා, ලෝකෙ ඇති වෙච්ච හැටිත් දන්නවා එපමණකින්. මේ සතර මහා ධාතුයි කියලා කියන්නේ කියලා දුන්නේ මට ලෝකෙන් එතර වෙන ක්‍රමය නේද? දරුවා කියලා හිත කියවන්න හදනකොටම, සිහි කරන්න හදනකොටම නෑ, මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දස් සම්මස් කියන කොටස් ටිකක් නේ තියෙන්නේ කියලා මම සිහි කෙරුවා කියලා කියන්නේ. දරුවා කියලා පුද්ගලයෙක් කියලා ආත්ම සිහි කරගෙන හිතන්ඩ මට ඉඩ දෙන්නේ නැති එකයි. සිහි වෙන හැම අරමුණකම අහගත්ත බණපදයේ යොදන්ඩ, සතර මහා ධාතු බව පෙන්වන්නද, කුණුප කොටස් 32ක් බව පෙන්වන්නද, පුද්ගල භාවයට හිත කියවන්න නොදෙන්න. කාලයක් යනකොට ටික 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 පුද්ගල සංඥාව, තමම්ගේ පැත්තේ තියෙන පුද්ගල සංඥාව ටික ටික ගෙවේ. සත්ව පුද්ගල නොවන අනාත්ම ශුන්‍යතාවයේ ටික ටික මතුවෙලා එයි. ලෝකයා බාහිරය බලාගෙන දරුවෝ ගැන, පුද්ගලයෝ ගැන, ගෙවල් ගැන හිතනකොට, සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳිනකොට මෙයා ටිකෙන් ටික එබඳු ලෝකයෙන් මිදෙනවා, එබඳු ලෝකයෙන් එතර වෙනවා. ඒ සඳහා ගොඩාක් බණ නෙමෙයි තිබුණේ, එකම ධාතු සංඥාවක් විතරයි. ඈ, පඨවි ධාතු සංඥාව විතරයි සමාහෙට. සතර මහා ධාතුයි කියන ටික විතරයි ඉගෙන ගත්තේ මේ ශාසනයේ. දුවත් තින්සාකාරයේ විතරයි ඉගෙන ගත්තේ. කුණප කොටස් 32 ගැන විතරයි ඉගෙන ගත්තේ. එයා අඛණ්ඩව මම සසර ගෙවා ගන්න ඕනේ, සසර ගෙවා ගන්නවා. එයා සසර දන්නවා. මෙහෙම ඉඳලා බාහිර පුද්ගලයෝ ගැන, සත්වයෝ ගැන, මිනිස්සු ගැන තොරතෝංචියක් නැතුව ඇලෙන විදිහට, ගැටෙන විදිහට හිත හිතා ඉන්න මේ මනස නේද සසර කියන්නේ? මේ ස්වභාවය නේද ලෝකය කියන්නේ කියලා හොඳට දන්නවා. ලෝකයේ තුල ජරා මරණ දුක තියෙයි. ඒ සත්වයෝ ලෙඩ වෙලා, මැරිලා, මරණයටපත් වෙලා, නිନ୍ଦා, අපහාස, ඇනුම් බැනුම් ඇවිල්ලා මේ දුක් විඳින්න වෙයි. ලෝකෝත්තරයි කියන්නේ මේ සාමාන්‍ය ලෝකයාගේ මානසික මට්ටමෙන් එතරයි. ලෝකයා සත්‍යයේ පුද්ගලයෙක් හැටියට දැකලා සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳිනකොට මෙයා ධාතු සංඥාව වඩලා වඩලා අර ලෝකයාගේ මානසික මට්ටමෙන් එතර වෙනවා. ඒ රූපයේ සත්‍යයේ පුද්ගලයෙක් කියන හැඟීමෙන් මිදෙනවා. ඒ නිසා එන ජරා මරණ දුකෙන් මිදෙනවා. ගොඩාක් බනෝ නෙවුනේ නැහැ. ඉතින් මම ඕගොල්ලන්ට මතක් කරන්න එක දෙයයි. අද දවසේදී බණපදයක් බණ අහන්න යනවා, අහනවා, ඒකේ අර්ථය ගන්නෙ නෑ. බණ කියන හාමුදුරුවන්ට හරි උපාසක මහත්තයාට හරි පවර්ලා තියෙයි, පටවලා තියෙයි, අපිව රහත් කළා දීපං, අපිව සෝවාන් කළා දීපං කියන තැනක. ඉතින් එක එක ක්‍රමවලට මිනිස්සුන්ව සෝවාන් කරන්න බණ හොයන්න වෙලා, බණ කියන්න වෙලා. ගිහි අයත් කොයි හොඳ කෙනෙක් හම්බුනහම අපව රහත් වෙනකම් බණ කියයි කියන තැනකින් ඉන්නේ. හොඳට මතක තබා ගන්න, මේ ශාසනේ අභිධර්ම පිටකේ යමකප්පකරණේ චතුරාර්ය සත්‍ය බෙදලා තියෙයි. දුක්ඛ සත්‍ය දකින්න පුළුවන්. දිට්ඨං සුතං අහන්න පුළුවන්. මුතං නාසයට, දිවට, ශරීරයට දැනෙනවා. විඤ්ඤාතං මනසට දැනගන්නත් පුළුවන්. දුක්ඛ සත්‍යයේ දිට්ඨි, සුත, මුත, විඤ්ඤාත කියන හතර පොළටම විද්‍යමානයි. සමුදය සත්‍ය නැත්නම් තණ්හාව නදිට්ඨං තණ්හාව කවදාවත් ඇහෙන් දකින්න බෑ. නසුතං අහල තණ්හාව ඇති කරගන්න බෑ. නමුතං නාසය ගන්ධ කියන ටිකෙන් දැනගන්න බෑ. විඤ්ඤාතං නුවණින් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ නිරෝධය නදිට්ඨං දකින්න බෑ. නසුතං අහන්න බෑ. නමුතං දකින්න බෑ. විඤ්ඤාතං දැනගන්න පුළුවන්. මාර්ග සත්‍ය නදිට්ඨං දකින්න බෑ. නසුතං අහන්න බෑ. නමුතං නාසිර දිවට ශරීරයට මාර්ග සත්‍ය දැනෙන්නේ නැහැ. විඤ්ඤාත තමන් හිතෙන් අවබෝධ කරගන්න ඕනේ. ඕගොල්ලන්ට මාර්ගය උපදවා ගන්න පුළුවන් විදිහේ උපදේශයක් විතරක් ලැබේ කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණේ. එහෙනම් මම මෙතෙන්දි මතක් කරන්නේ කෙටි වචනයක් කිව්වහම ඇහුනහම අර්ථය ගන්න දක්ෂ වෙන්න. කවදාම හරි දවසක අහන බණපදයට තමන්ම ඇති කරගත්ත අර්ථය බලාගෙනයි තමන් තුළම ප්‍රතිපදාව ඇති වෙන්නේ. තමන්ට ආශ්‍රයක්ෂය කරගන්න ලැබෙන්නේ මිසක අපේ ආශ්‍රයක්ෂය වෙන තාක්ම කවුරු හරි බණ කියයි කියන තැනකින් නම් ඉන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඈ ඕගලන්ගේ ආශ්‍රයක්ෂය වෙන විදිහට බණ කියනවා කියන එක සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටවත් බෑ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටත් පුළුවන් කල්යාණ මිත්‍රයසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටික ලබා දෙන්න. ඒ පෙන්නපු දෙයි අර්ථය නුවණින් මෙනෙහි කළා ඊට අනුව ප්‍රතිපදාවේ හැසිරලා දුක් ගෙවා ගන්නවා කියන එක තමන් කට යුතුයි. ඉතින් මට මෙතෙන්දි මතක් කරන්න ඕනේ උනේ මම අද කෙටි කරුණක් මතක් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මම ආයනේ නැද්ද? එතකොට ඒ නාම රූප දෙක නැති වුණත් දුක එනවා කියලා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී උන්වයි පණිවිඩේ හුන්තටම ඇති ගැඹුරු බණ බොහෝ බොහෝ ධර්මතා නෙමෙයි එබඳු කෙටි පණිවිඩයක් ඇති සම්පූර්ණම ආශ්‍රයක්ෂය කරගන්න තැනට. මොකද ඒක වචනේ බලාගෙන ශ්‍රණිකව නුවණින් නුවණින් කටයුතු කළා. නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වේ සත්‍යෙක් පුද්ගලයක් නොවන අනාත්මයි කියන පණිවිඩේ නේද කිව්වේ? අනාත්මයි කියන එකෙන් කිව්වේ ඒ දිහා ආත්ම විදිහට බලන්න එපා කියන එක නේද? පුද්ගලයෙක් කියලා බලන්න එපා කියන එක නේද? නාම රූප දෙක දිහා පුද්ගලයෙක් හැටියට හිතනකොට, පුද්ගලයෙක් හැටියට බලනකොට පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා වගේ පේනවා. එතකොට ඒ සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා තේරෙන පෙනෙනකම තමයි ලෝකේ. ඒ ඉන්න සත්වයා ලෙඩ වෙලා, ඉන්න පුද්ගලයා ලෙඩ වෙලා, ඉන්න සත්වයා මැරිලා දුක් විඳින්න වෙනවා. ලෝකෙන් එතර වෙන්න කියලා කියන්නේ අජරාමර බව සඳහා ජරා මරණ දුකේ ඉන්නේ. රූපය නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලනකොට බලනකොට පුද්ගල භාවය, පුද්ගල සංඥාව, පුද්ගල හැඟීම ගෙවෙනවා. නාම රූප දෙකක් තියෙන්නේ කියන අර්ථය මතුවලා එනවා. නාම රූප දෙක බිඳෙන දවසට පුද්ගලයෙක් මරුණු දුක, පුද්ගලයෙක් මහලු වෙච්ච දුක විඳින්න වෙන්නේ. ඒ නිසා මේ ශාසනය ටිකක් නුවණින් හිතන්න ඕනේ. ධර්මතාවයක් පෙන්වන ශාසනයක්. ඒ නිසා මේ පෙන්වන ධර්මයේ අර්ථය ගණ්ඩ හැම කෙනාම දක්ෂ වෙන්න කියලා මතක් කරනවා. එදා පංචග්ග ප්‍රාක්‍මනතුමත් උන් ඔය වගේ නාම රූප දෙකේ යම් කිසි කෙනෙකුට මම ආයනේ නැද්ද කියන වචන ඇහෙනකොටම මේ කිව්වේ පුද්ගල භාවයෙන් බලන්ඩ හිත නමන්ඩ හොඳ නැහැ කියන එක නේද කියලා අර්ථය ගත්ත. නාම රූප දෙක කියන තැන් නුවණින් බලනකොටම පුද්ගල සංඥාවෙන් කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගේ මනස මිදුණා. ඒ නිසා ඕගොල්ලන්ටත් මේ බුද්ධ ශාසනයේදීම සියලු දුක අවසන් කරගන්න පුළුවන්. ඒ සඳහා ගැඹුරු දෙය නෙමේ සතර මහා ධාතුයි කියන සරල වචනේ ඇති අර්ථ පිහිටුවාගෙන තමන්ව ධර්මයේ අර්ථය දක්ෂය කරගන්න කරගෙන මේ ජීවිතේම තමන්ගේ දුකේ නිවීම මිදීම හදාගන්න කියන එක මතක් කරනවා. හොඳයි, එනම් පින්වතුනි අපි අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සිළු කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. මේ සියලුම ආකාරයෙන් පහල කරගතෝ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දී ස්ථානට අධිග්‍රහිත වූ ශාසන මාමක ඉෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන මින් දෙවියොත්පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදං. ඒ වගේම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ඒ ලෝකේට සම්බුද්ධ ශාසනයටත් ඒ වගේම බෞද්ධ ප්‍රජාවටත් සමස්ත වශයෙන් මහ විශාල සේවයක් කළා. මේට වර්ෂ දෙකකට ඉහතදී අපවත් වී වදාළා වූ ගෞරවනීය අපගේ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින් දරණාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා කියලා අපි අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින් උතුම් නමින් ඇසේ කාල යාත්‍රා කළා වූ සියලු ඥාතීන්ටත් අපේ පින්වත් දරණාගම කුසල දම නායක මහින්පන් වහන්සේට සිළු දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසෙන් අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේ මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ගෞරවනීය මහා සංඝරත්නයටත් පින්වත් සිල් මෑණිවරුන්ටත් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේලාට සිල් මෑණිවරුන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනි වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේලා කරන කියන සාසන මාමක කටයුතු දියුණු තුණු කරගන්න ශක්තිය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධිකේ මුතුන් නිවන සැනසෙත්වා කියලා තාසින්සෙන කරනවා. ඒ වගේම මේ සඳහා පැමිණි මේ පින්වත් සියලුම දෙනාටත් මේ කුසල ධර්මයන් එකසේ පිහිටීමෙන් ජාතියක් ජරාවයක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා උතුම් වජරාමන නිර්වාණ සම්පති සාක්ෂාත් කරගන්ට මෙම කුසල ධර්ම මේ සෑම දිනාටම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්.
සාදු සාදු සාදු. සදර්ම දේශනාවේ දායකත්වයේ දරුව පින්වත් පිරිසටයි මේ ආරාධනය ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිශුකාර පූජා කරන්නට. සද්ධර්මය එකින් එක අපේ කන වැකින විට දැනෙන මිහිරියාව කෙතරම්ද කියා අපට කියානිම කරන්නට බැහැ. සද්ධර්මයේ තුලින් බුද්ධියට ආමන්ත්‍රණය කරමින් පුරා පැයකට අධික කාලයක් අපව සද්ධර්මයේ තුලින් පෝෂණය කළ ලබනෝරුව කන් දරන්න සේනාසනේ ගරු අනුශාසක පූජ්‍යපාද මාංකඩබල සුදර්ශන ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කළා නුගේගොඩ පදිංචි රොහාන් දේවප්‍රිය සේනාරත්න මහතා සහ ජානකී ප්‍රියන්ති සේනාරත්න මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින්. ඔවුන් බලාපොරොත්තු වෙනවා දිබුල් පූජ්‍යපාද දිබුල් කුඹුරේ රේවත නායක ස්වාමීන් වහන්සේට බැබිනිතියා සාගත කාලයේදී ත්‍රිපිටකය ආරක්ෂා කළ ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මා නැවතත් ආරාධනා කරනවා ධර්මදේශනාවේ දායකත්ව දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිශුකාර පූජා කරන්නට. ඒ වගේම මෙම තුමු ධර්මදේශනාවේ දායකත්ව දරූ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා අනුර දර්ශන සේනාරත්න මහතා, MS සේනාරත්න පියාණන්, T සේනාරත්න මව, ලයිනල් රාජපක්ෂ මහතා, සෝමවති රාජරත්න මහත්මිය, එවකේම රොටදේ වෙන්බෙන් දීපදු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට උන් බලාපොරොත්තු වෙනවා. එවකේම ගරුතර දේශකයන්න් වහන්සේට බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේට, අතිකරු ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට, ඒ වගේම පූජ්‍යපාද මහවැය සෝභිත නායක ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නට උන් බලාපොරොත්තු වෙනවා. අනගාරික ධර්මපාලතුමන්, වීර මොනරබිල කැප්පටිබලතුමන්, වලිසිංහ හරිෂ්වන්ද මැතිතුමන්, ඒ වගේම ආබාධිත හා රෝගී තත්ත්වයේ පසුවන සියලුම රණබිරුවන්ට නිදුක් නිරෝගී සුවය උන් ප්‍රාර්ථනා කරනවා. ඉතාමත් වැදගත් ප්‍රාර්ථනාවන්. ජීවිතයේ අප ලබන මහත් දුර්ලභ අවස්ථාවක් තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම. ඒ සද්ධර්මයේ තුලින් ජීවිත ගමන යහපත් කර ගනිමින් මෙලවත් පරලොවත් යන දෙලොවම සාර්ථක කර ගැනීම අපි කොතරම් භාග්‍යයක්ද. මේ දීඝාපිය රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් අපවත් වී බදාලා අති පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පින්කමට සමගාමීවයි මේ උතුම් වූ පින්කම මෙලෙසින් පැවැත්වුණේ. ඒ වගේම තවත් විනාඩි කිහිපයකින් සශීවී ලෙසින් ඔබට පිරිස් සජ්ජායනාවක් ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා. එයට කාලය වෙන් කර ගනිමින් උතුම් වූ සද්ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් කරන්නටයි මේ සූදානම. ජීවිතයේ අලුතින් දකින්නට, අලුත් නෙකු ජීවිතය යහපත් කරගන්නට අපි උත්සාහ කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.